ප්‍රසන්න රණතුංග ඇමතුමා ඔබතුමාට විනාඩි 15ක කාලය.
මුලාසනාරූඪ කරු මන්ත්‍රීතුමනි, අද අපි මේ සාකච්ඡා කරන්නේ අද උදේ වර්තමාන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු එතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය කරන්නේ. අද මේ විවාදය කරනකොට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියලා පහුගිය කාලේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරා. ඇවිල්ලා රටේ යථාර්ථය පැහැදිලි කරනකොට ඒ යථාර්ථය පිළිගන්න සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් නැහැ. වෙලාවකට කියනවා වැඩපිළිවෙලක් නැහැ කියලා, වැඩපිළිවෙල ඉදිරිපත් කරාම කියනවා ඒක යථාර්ථයක් නෙවෙයි කියලා කියනවා. අපි දන්නවා මෙතුමා මේ කතා කරපු බොහෝ මැති ඇමතිගොල්ලෝ පහුගිය අවුරුදු දශක ගණනාවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය හිටියා. මේ ඇමතිකම් දරපු අය හිටියා. ඒ ඇමතිකම් දරපු ඒ අමාත්‍යාංශවල ආයතනය පාඩුවට ගිය කාල සීමාවල් වලත් ඒ අයත් හිටියා මේකේ. හැබැයි අද කතා කරන්නේ ඒ අයගේ කාල සීමාවන් වල මුකුත්ම උනේ නැහැ වගේ තමයි ඒ අය කතා කරන්නේ. අපි මම මේ පාර්ලිමේන්තුවට ආවේ 2015 විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට. ඇවිල්ලා අවුරුදු 4 හමාරක් විපක්ෂයේ හිටියා. අවුරුදු 2 හමාරක් මේ ආණ්ඩුවේ ඉන්නෝ. ඒ ආණ්ඩුවේ අවුරුදු 2 හමාර තුළ අවුරුදු 2ක් අපි කොරෝනාත් එක්ක සටන කරා. මට ලැබුණේ සංචාරක අමාත්‍යාංශය. හැබැයි කොරෝනා යම් පාලනයකට පත් වෙලා අපි රට විවෘත කරාම අපි ලක්ෂයක් සංචාරකව ලංකාවට ගේන්න අපිට පුළුවන්කම ලැබුණා. අපි අපේ වගකීම අපි ඉටු කරනවා. නමුත් සමහර මෙතන කතා කරපු අය කරන තරම් වැරදි කරලා ඒ කාලේ ඒ ආයතන පාඩුවට යන තත්ත්වෙටපත් කළා. අද සුදුන වගේ කතා කරනකොට අපිටත් පොඩි කලකිරීමක් තියෙනවා ගරුක මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද අපි මේ කාරණාව පිළිබඳව මේ ගරු සභාවේ ආර ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. මේ ආර්ථික දේශපාලන අර්බුදය සඳහා ජනතාව ඉල්ලු වෙනස සම්ප්‍රදායික වෙනසක් නෙමේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. එම නිසා අපි හැමෝම පක්ෂභේදයකින් තොරව සම්ප්‍රදායෙන් පිට ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව එකකතාවයන් වලට පැමිණීමට අද අපිට සිදු වෙලා තියෙනවා. මේක පක්ෂ ભેදයක් අපි බලන්න බෑ. මේවත් මේ වර්තමාන තත්ත්වය තුළ ජනාධිපතිතුමා සියලු දේශපාලන පක්ෂවලට මේ අලුත් වැඩපිළිවෙලට ආරාධනා කරා. පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ලබාගත් පොදු ජන පෙරමුණේ අපි එම නව දේශපාලන ප්‍රතිසංස්කරණ වලට එකග වෙලා අපි විශාල කැපවීම පක්ෂයක් හැටියට කරලා තියෙනවා. අපි අපිට නොවන අපේ නොවන ජනාධිපතිවරයෙක් පත් කරගන්න අපි කටයුතු කරා. මේ ජනාධිපතිවරයා නියෝජනය කර එදා ඔබතුමාලා මේ සජබේ ඉන්න බොහෝ මන්ත්‍රීවරුන්ට නායකත්වය දීපු නායකයෙක් තමයි වර්තමාන අපේ ජනාධිපතිතුමා. එනිසා මම තරම් වර්තමාන ජනාධිපතිතුමා විවේචනය කරපු කෙනෙක් නෑ එදා අපි විපක්ෂයේ ඉන්නේ. අපිට වඩා වගකීමක් තියෙනවා විපක්ෂයට එතුමන්ලට නායකත්වය දීපු ජනාධිපතිතුමත් එක්ක එකට කටයුතු කරන්න. හැබැයි ඒ වෙනුවට ඒ එතුමා විවේචනය කළ පහත් කරලා මෙතන සුදුසු කෙනෙක් නෙමෙයි මේකට පස්ස දොරෙන් ආවයි කියනවා. හැබැයි මතක තියාගන්න ඕනේ කතා කරන හැම මන්ත්‍රීවරෙක්ම එතුමා මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා බල පාට පත් වෙන්නේ මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ. ඒ නිසා මිනිසුන් හැරලුවලක් කරන්න හොඳ නැහැ. පාර්ලිමේන්තු කාරක අපි ජනාධිපතිවරයා පත් කරන්න අපි කටයුතු කරා. පාර්ලිමේන්තු කාරක සභාවල බලය විපක්ෂය සමග අපි බෙදා ගන්නවා. කෝපයේ බලය අපි කෝප් එක අපි ගත්ත, කෝප් එක දුන්න, වේසන් මීන්ස් එක අපි විපක්ෂයට දෙන්න අපි යම් එකකතාවයකට අවිලා තිනුනේ. මේ හැම අතදිකු කිරුමක්ම කරන්නේ අපි එකට එක අහුවෙලා අද පවතින තත්ත්වේ රට ගොඩ ගන්න ඕනේ හින්දා. පාර්ලිමේන්තු කාලේ අපිට ලැබිච්ච කාලය තුළ ස්වාධීන මන්ත්‍රීවරු ස්වාධීන වෙලා විපක්ෂයේ වාඩි වෙන එකත් අපි අපේ කාල සීමාව දෙන්නේ. ඒ වගේම නව ව්‍යවස්ථාවක් සඳහා අපි අද සාකච්ඡා කරා. අද ආණ්ඩුක්‍රම අද 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රිවර්ස් කරගත්තයි කිව්වා. මම මේක පැහැදිලි කරා. අපි මේ යෝජනාව 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවා. අද සාකච්ඡාවට ගන්න තිබුණා. හැබැයි සාකච්ඡාවට ගන්නකොට එළියේ ජාතික සංවිධාන මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රශ්න ගැන කතා කරනවා. මේකට විරෝධය පළ කරනවා. ඒ නිසා අද අපි ජනාධිපතිතුමාගේ සාකච්ඡාවෙන් පක්ෂ නායක රැසීමක් සභා කටයුතු එකක් අපි රැස් කරා. එතෙන්දී සාකච්ඡාව වෙලා අපි එකගුණා මේක අද කතා කරන්න. හැබැයි ඒ වෙනකොට විපක්ෂ ඉල්ලීම් පද අපි ගෙන්නුවා ඇටර්නි ජෙනරල්ව නීතිපතිතුමාව සභා කටයුතු එකට. එතුමා ගෙනල්ලා කරපු යම් පැහැදිලිවක් කිරීම වලදී ගැටලු මතුවෙලා තිබුණා. ඒ නිසා තමයි මම කිව්වේ මේ විපක්ෂය කියන හැමදේම කරන්න අපි සූදානම් නැහැ. හැබැයි විපක්ෂයේ ඉල්ලීමක් කරා. විපක්ෂ නායකතුමා හිටියා සතසීමේ. එකගතාවයකට ආවා අපි එක්කව වෙලා හැමෝටම එකග වෙන්න පුළුවන් දෙයක් ගේමු කියලා. හැබැයි ඒකත් අවඥාවකට ලක් කරලා මේක විහිළුවක් බවට පත් කරන්න සමහර මන්ත්‍රීවරු කටයුතු කරා. අපි රිවර්ස් කරගත්තේ නැහැ. මේක වෙන්න ඕන නම් රටේ ජනතාව අවශ්‍ය දෙයක් නම් ඒක වෙන්න ඕනේ. හැබැයි එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට, දේශපාලන න්‍යාය පත්‍ර වලට මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම හරහා තමයි මේ 22 23 සංශෝධන ගැන අපි කතා කරන්නේ. රටට ගැළපෙන අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වලා දෙන්න ඕනේ. ඒක අපි බොහෝ දෙනෙක් පිළිගන්නවා. හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය මහත්තයාගේ කාලේ ඒ සඳහා හොඳ නීතිඥවරු පත් කරලා ඒකට ඒක ඒ හදපු කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. එහෙමනම් මේ එක එක කෑලි අටමඟුල් අටවගෙන තව මේ ව්‍යාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ රට තව අර්බුදයකට ගෙනියන්නේ නැතුව හැමෝටම එකග වෙන්න පුළුවන් එකක් ගේන්න ඕන හින්දා තමයි මේක කල්දාගත්තේ ගරු මූලාසනාරුඩ මහත්තුමනි. මේක අපි එක එක්කෙනාට චෝදනා කරගත යුතු වෙලාවක් නෙමෙයි. අද සමහර දේශපාලඥයන් මෙතන කතා කරන්නේ සුදුන වගේ. ඒ අයගේ දෙමව්පියන් සීපා ඒ ගැන කතා කරොත් මේ ඉතිහාසයේ වෙච්ච දූෂණ ගැන හිටපු අයගේ දෙමව්පියෝ ගැනත් අපිට කතා කරන්න වෙනවා. කොළඹින් ඉඳන් අරගෙන මේ ගම්වල අපේ පැතිවල හිටපු අය කොළඹින් තමන්ගේ තාත්තලා අම්මලා ඇමතිකම් දරනකොට ඇමතිකම් හරහා කොළඹ ගෙවල් අරගෙන කොළඹට පදිංචිවලට ඇවිල්ලා එව්ව ගැනත් අපිට කතා අපිට ඒ මට්ටමට පහින් නුමනාවක් නැහැ. අපි දන්නවා අපි මැයි 9 වෙනිදා ඉඳන් අපි විශාල අර්බුදයකට මේ රට මේ අවුරුද්ද පුරා සිද්ධ වුණා. මේ අර්බුදය ඇති වුණේ එකපාර මේ අපේ ආණ්ඩුව ආවයින් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච ඉඳන් නෙමෙයි. අවුරුදු ගානක් තිස්සේ මේ ආර්ථික අර්බුදයකට අපි ආවා. අපි ආර්ථික අර්බුදය ඇති වෙන හේතු මම ඊට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. අවුරුදු 30ක යුද්ධය මේ රටේ මුදල් කාබාසිනිය කරා. 88 89 කාලේ මේ රටේ රාජ්‍ය දේපළ විනාශ කරා. එව්වයින් ඇති වෙච්ච මේ රටේ ආර්ථිකයට වෙච්ච පාඩුව ගැන අද මතක් කරන්න අපි කැමැතියි. ඒ වගේම ස්වාභාවික විමසන වලින් මේ රටේ ආර්ථිකය කඩවැටුණා. එහෙම වෙලා ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ බලය අරගෙන මේ ආර්ථික අර්බුදය ගැන දැක්මක් තිබිච්චින්ද තමයි පිටරටින් වාහන ගෙන්නන්න එපයි කිව්වේ. අනවශ්‍ය භාණ්ඩ ගේන්න එපයි කිව්වේ නිසා. ඒ නිසා මේක අවබෝධයක් නැතුව එතුමා රට පාලනය කරා නෙමෙයි. ඒ කරුමෙට වගේ ඒ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආර්ථික කඩාවැටීමත් එක්ක රටේ ඇතුවෙච්ච විනාශය නිසා පාස්කු එකත් එක්ක පස්සේ කොවිඩ් වසංගතය නිසා මේ රටේ ආර්ථික කඩන් ඇටීමත් එක්ක ඇතුවෙච්ච ඩොලර් හිඟයත් එක්ක මේ ආර්ථික අර්බුදයකට අපි මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණේ. අපිට අවශ්‍ය කරන ඉන්ධන ටික ගේන්න බැරි වුණා. අපිට අවශ්‍ය කරන ගෑස් ටික ගේන්න අපිට ඩොලර් නැති වුණා. අත්‍යවශ්‍ය ආහාර පාන ගේන්න නැති වුණා. බෙහෙත් නැති වුණා. මේව ගැන හරි සන්තෝෂ වුණා සමහර විපක්ෂයේ අන්තවාදී දේශපාලන පක්ෂ නායකයෝ. අරගල වලට මිනිසුන් මෙහෙව්වා. අරගල කරයි කියලා ප්‍රශ්න විසඳුනේ නැහැ. අරගල කරලා ප්‍රශ්න විසඳන්න බෑ ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි. අපිට ඩොලර් ගේන්න එන සංචාරකයෝ මේ රටේ අරගල තියේ දෙන්නේ නැහැ. අරගල රටේ සංචාරක වෙන්න පටන් ගන්නකොටම පටන් ගන්නවා මේ රටේ අරගලය. සංචාරක ව්‍යාපාරෙන් ජීවත් වෙන මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම අද ඒ තත්ත්වයේ යන්තම් තුරට සමනය කරලා මේක කල්මනාකරණය කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකේ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙන්න ඕනේ. ඒක දෙන්න කුහක වෙන්න බෑ අපිට. එතුමා යම් අමතිවරුත් එක්ක කතා කරන නිලධාරීන් සම්බන්ධ කරගෙන අද පෙට්‍රල් මිල අඩු වෙනකොට ඔන්න කටු ඇනෙනවා වගේ සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට. යකෝ අරගලයක් කරන්න දැන් උත්සාහයක් ගන්නව තව නැවත පහ මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්නේ මිනිස්සු මරන්න මේ රටේ අර්බුදකාරියක් ඇති කරන්. හැබැයි රටේ ප්‍රශ්න විසඳනකොට මේ අයට මේක ඉවස ගන්න බෑ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ මිනිසුන්ව උද්ඝෝෂණ කරලා මිනිසුන්ව පාර බස්සලා තව තවත් රට උපුලට පත් කරන්නේ නැතුව අපි ඔක්කොම එකව වෙලා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න අපි මුහුණ දෙන්න ඕනි. සමහරු හද බොහෝ මන්ත්‍රීවරු කිව්වා ජාත්‍යන්තර ඉල්ලන්නේ මානවිකම් ආරක්ෂා කරන්න කියලා. හැබැයි ආණ්ඩුව කරන්නේ විරෝධතාවකරුවන් මර්ධනය කරන එක කියලා. ගරු මූලාසනාරුඪ මන්ත්‍රීතුමනි, මානව හිමිකම් ආරක්ෂා කරනවා කියන්නේ මුළු රටේම ජනතාවගේම මානව හිමිකම් ආරක්ෂා කිරීමයි. කඩා කප්පල් කාරින්ගේ ගෙවල් ගිනි තියෙන ත්‍රස්තවාදීන්ගේ මහජන නියෝජිතයන් මහපාර ඝාතනය කරන ඝාතකයින් මානව හිමිකම් ආරක්ෂා කිරීම නෙමෙයි. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය කාටත් පොදි. උද්ඝෝෂණ කරන්න ඕන නම්, විරෝධතා දක්වන්න ඕන නම්, සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයෙන් සිදු කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්න හොඳ නෑ. ඒක අපි සියලු දෙනාගේම වගකීමක්. අද සමහරේ මේ විපක්ෂයේ නායකයෝ මන්ත්‍රීවරු අද අරගලකරුවන්ගේ පිහිටෙන් තමන්ට බලය දෙන්න බැරි නිසා ඡන්දකින් ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ පිහිටේ බලයට එන්න හදන අය උත්සාහ කරන මේ කටයුත්ත කරන්න. අපි දැක්කා පෞගිය දවස්වල විශ්වවිද්‍යාලවලට අපේ මේ සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහිලා ඒ ළමයි වවුසනවා. ඒ ළමයි පව්. අපි දකිනවා මේ පෞගිය දවස් ටිකේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මොකද උනේ? නවකවාදී හරහා මොකද උනේ? මේ නවකවාදී අපි හැමෝම පිළිගන්න දෙයක්ද? මේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ නවකවාදී පිළිගන්නවද? කන්න දෙන්නේ නැත්නම් ඒ ළමයිට පැහැරි බැලලා නිදාසේ ගමන් කරන්න දෙන්නේ නැත්නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයේද? ඒක මර්ධනයේද? ඒ සම්බන්ධව කටයුතු කරනකොට ඒක මර්ධනය කියලා ආණ්ඩුවට චෝදනා කිරීම හරිද? ඒ නිසා රටක් හැටියට නීතිය සාමි ස්ථාපිත කරන්න වර්තමාන ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබුණා. එතුමා තනි මන්ත්‍රීවරෙක් මේ පාර්ලිමේන්තුවේ හිටියේ. ඒ අභියෝගය එතුමා බාරගත්තා. ඒ අභියෝගය බාර ගන්න බය වුණා සජිපේ නායකතුමාට. අපි ආරාධනා කරා මේක බාර අරගන්න කියලා. බාරගත්තේ නැහැ. කරන්න බැරි කොන්දේසි දාලා ඒක කල් දැම්මා. ජනතා විමුක්ති නායකතුමාට අපි ආරාධනා කරා. තුන් දෙනයි ඉන්නේ. හැබැයි මේක බාර ගන්න කියලා. අපි තුනෙන් දෙකේ බලයක් තියාගෙන උනත් අපි කැමති වුණා මේ රටේ එකට එක්කව් වෙලා යන ගමනකට උදව් කරන්න. අභියෝග බාර ගන්න බැරි නායකයෝ මේ රටේ අනාගත නායකයෝ වෙන්නේ කොහොමද? කරු මූලාසන ආරෝ මන්ත්‍රීතුමනි. දැන් කියනවා අපි මේ ගුණ්ඩුවට අහු වෙන්නේ නැහැලු. අපි පැහැදිලිවම කියනවා අපි මන්ත්‍රීවරු, පොහොට්ටුවේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයාව අපි ප්‍රාණපකාරී කරගෙන නැහැ. අපි එතුමා සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකගතාවෙන් කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ අනාථකරේ සජබේ. ඒ නිසා ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න එන්නම් කියලා අරගලකරුවන්ට බයේ හැංගෙන්න සමගි ජන බැලවේගේ නායකයෝ කටයුතු කරා. එතුමල්ලටත් ගැහුවා. යනකොට ගියා චන්දි වගේ වේගෙන් ඇවිදන් ගියා. මේක සමහර කතා කරපු මන්ත්‍රීවරු ආපහු දුවපු හැටි අපි දැක්කා. ඒවා දුව පුදුම වේගෙන් දිව්වා. එහෙම වෙච්ච අය මේ අරගලුව කරුවන් වෙනුවෙන් මේ බයට ඒ අය වෙනුවෙන් පෙනී තින්න බෑ. අපි කියන්නේ සාමකාමී අරගලු කරගම වැරද්දක් කරා කියලා. ඒ අයට තිබිච්ච ආර්ථික දුෂ්කරතා හෝ නොයෙකුත් ප්‍රශ්න නිසා මිනිස්සු පාර්ථ බැස්සා. අපි ඒක පිළිගන්න සූදානම්. හැබැයි ඒකට මේ හැමෝම වගේ කියන
විනාඩි දෙකක් කාලයක් තියෙනවා
මට දෙන්න. ඒ නිසා මේ බයගුල්ලෝ, මේ අරගලකරුවෝ, මේ කුඩුකාරයෝයි ගංජකාරයෝයි මේ සමහර කලාකරුවෝ මේ නිර්පාක්ෂික කියලා කතා කළා. අද කොහෙද එයා ඉන්නේ? ඒ නිසා මේ සමහර ශිෂ්‍ය සංගම් කටයුතු කරන්නේ කොහොමද? මේ විශ්වවිද්‍යාල සමහර ආචාර්යවරු මහාචාර්යවරු මොනවද මේ කරන්නේ? මම මේක ඉස්සෙල්ලා මේක කිව්වා මට බැන්නා. දරුවන්ට ආකල්පම වෙනසක් ඇති කරනව වෙනුවට වෛරය වපුරන්නේ. වපුර තොපේ අයිතිවාසිකම් මෙව්වා, තොපි සටන් කරපුයා, ගිනි තියපුයා කියන මහාචාර්යවරු ඉන්නවා. ඒක තමයි මම එදා කියපු දේ අද පේරාදෙණියේ විශ්වවිද්‍යාලෙදී කියන්නේ. මොකද්ද එහෙම කරන්න පුළුවන්ද? ඒ නිසා ශිෂ්‍යයින්ටත් මේක වගකීමක් තියෙනුන්. දේශපාලන පක්ෂවල අතකොළු බවට පත් වෙන්න හොඳ නැහැ. ඒ අය තමන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් වගකීම් කොටස ඉටු කරන්න ඕනේ. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මම කියන්න කැමති මැයි 9 වෙනිදා ප්‍රචණ්ඩත්වය 1971 කැරැල්ලේ වැරදුණු ප්‍රජාතන්ත්‍රයයි. 71 කැරැල්ලේ ගහන්න කියලා යොපු පණිවිඩය තමයි JVP අප්පුහාමි මලා. අවසාන් කටයුතු අප්‍රේල් 5 වෙනිදා 6:00 වැල්ලවායේ පොදු සුසාන බිමේදී සිදු කෙරේ කියන එක තමයි දීපු පණිවිඩය. ඒක වැරදුණ නිසා එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ජීවිතය බේර ගන්න පුළුවන් වුණා. මැයි 9 වෙනිදා සිටියේ ප්‍රචණ්ඩත්වයක් පූර්වාදර්ශයක්. ඔවුන් සූදානම සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125 දෙනාව ඝාතනය කරන්න. ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂය ඇතුළේ. ඒ නිසා කතා කරන තමුන්නාන්සේලාත් ඒ ලයිස්ට්වේ ඉන්න තිබුණා. ඒක නිසා මේ විපක්ෂයේ එදා මේ ප්‍රචණ්ඩත්වය එදා මැයි 9 වෙනිදා ඒක මා එක ත්‍රස්තවාදී ක්‍රියාවක්. මේ එදා ඒ ත්‍රස්තවාදී ක්‍රියාවේ නායකත්වයේදී මම කඩගාටුවෙන් උනත් කියන්න ඕනි, එදා ජූනි 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයට ගහන්න ආපු වෙලාව ඒක නායකත්වය දුන්නේ කවුද? අපි කැමර TV වල දැක්කා. සාස්වන්තික මහත්තයා එතන ඉඳගෙන ගහන්න මෙහෙම පල්ලයල්ල මෙහෙම පල්ලයව එහෙම පල්ලයල්ල කියලා කවුද අණ දුන්නේ? ඒ නිසා එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කිරීම හරහා බලයට එන්න උත්සාහ කරන නායකින් දැනගන්න ඕනි ඒ අයටත් කවදා හරි වර්ධිත තනක් එනවයි කියන එක. ඒ නිසා නැවත වතාවක් අපි ඉතිහාසය මතක් කරනකොට අමරකීර්ති අතුකෝර මහත්තුමාව පාරදි ගහලා මැරුවා වගේම 1987 අඟුටුකොළ පැලැස්සේ වැටි හන්දියේ නිරායුත ජිනතා වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අතකපා පණපිටින් මරා දැම්මා. එතුමා වර්තමාන මහාබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමාගේ බාප්පා. භීෂණයට ප්‍රචණ්ඩත්වයට මනුෂ්‍යත්වයක් නැහැ ගරුමු ලසනාරාම මන්ත්‍රීතුමනි. ඒ නිසා අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨාධිපතිතුමාව ඝාතනය කරන්න මේ කැරල්කරුවන් උත්සාහ කරන්නේ. මේකට උඩ දෙන්න බෑ. මේක පාලනය කරන්න ඕනේ. අපි දන්නවා මේ ගොඩාක් මන්ත්‍රීවරුන්ගේ දරුවෝ ඉගෙන ගන්න පිටරටවල. ඒ නිසා ඒ අයට සිද්ධ වෙලා තියෙනවා විදේශ තානාධිපතිවරු ඇවිල්ලා රටට සමහර දේවල් මූණිච්චාවට කිව්වට යටින් ඇවිල්ලා කියනවා උඹලා මේ විදිහට කටයුතු කරපල්ලා. ඒ අයට දෙන විසබීජයක ඒ අය ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. තමන්ගේ රට වෙනුවෙන් පෙනී හිටින්න මේ අය කටයුතු කරන්න ඕනේ. තමන් මේ තමන්ගේ දරුවෝ ගැන හිතලා මේ විදේශ තානාපතිවරු ආයෙනකොට ඒ අයට ගේ උමනාව ඉටු කරන්නට වඩා මේ රටේ අහිංසක මිනිසුන්ගේ උමනාවන් ඉටු කරන්න අපි හැමෝම බැඳී ඉන්නවා. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම ස්තුතිවන්ත වෙනවා නැවතතාවක් ගරු ජනාධිපතිතුමාට. රනිල් වික්‍රමසිංහ මහත්තයා මම ඒකයි මුලින් කිව්වේ මම ඒක කියන්න බෑ නේ මන්තර විවේචනය කරපු කෙනෙක් නෑ එතුමාව. අපි එතුමාට එදා දොස් කිව්වා. හැබැයි අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට පාලනය කරන්න හැදුවා සාමකාමීව ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව අවිහිංසාවාදයෙන්. හැබැයි මේක තේරුම් ගන්න බැරි කාණ්ඩයක් හිටියා. යුද්ධද කියපලක තමයි ජනාධිපතිතුමා එදා ඒ බනිස්වලට ඒ කේල් කන් දෙන්න ඕනි කියලා. යුද්ධයෙන් අවසන් කරන්න ඕනි. ඒ වගේම තමයි ප්‍රචණ්ඩත්වය පාලනය කරන්න කටයුතු කරන්න ඕනි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවට අපිට ලබා දෙන්න පුළුවන් උපරිම අපි සහයෝගය දෙනවා. අපි නීතිපතිවරු නීතිවේදීන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා තමන්ගේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? මේ අරගලකරුවන් නීති අතට අරගෙන මේ රට විනාශ කරලා අවසානයේදී අත තියන්නේ තෝන්නේ අධිකරණයට. අධිකරණේ ආරක්ෂා වුණේ නැත්තම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා. ඒ නිසා මූලාසනාරූඪ ගරුමන්ත්‍රීතුමා මේ ඔබතුමාට ස්තුතියත් කරනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩ පිළිවෙල තුළ මේ හැංගෙන්නේ නැතුව බය නැතුව මේකට ඉදිරිපත් වෙලා මේකට ශක්තියක් දෙන්න එතුමන්ලට අපි ආරාධනා කරන අදටත් පුළුවන් මේ කැබිනට් මණ්ඩලයට. අපි මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න බොහෝ දෙනෙක් ඉල්ලලා ඉන්න සූදානම් ඒ අය බාර ගන්නවා නම් රටට ආදර්ශයක් දෙමු. අපි ආදර්ශයක් දෙමු රටට. අපි එකව වෙලා කටයුතු කරමු. මේ තනතුරු අපිට අවශ්‍ය නැහැ. ඇවිල්ලා බාර අරගෙන අපි එකා වගේ මේ වැටි චාර්තිකයෙන් රට ගොඩ අරගෙන ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපිත් එක්කව වෙන්න කියන ආරාධනාව කරමි. මම නිහඬව රබෝ ස්තුති.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. මීළඟ ගරු ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීතුමා.
ස්තුති සභාපතිතුමනි. තනි මේ අපේ අද දිනේ අද 22 වන ආණ්ඩුක්‍රම අවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගෙනපු ඒ විවාදයේ සම්බන්ධයෙන් බොහොමයක් විපක්ෂයේ මන්ත්‍රීවරු වැරදි ස්වභාවයක තමයි කරුණු ප්‍රකාශ කරේ. අපි හැමෝම 22 වන ආණ්ඩුක්‍රම අවස්ථා සංශෝධනය තමයි. අපි හැම කෙනාම පැහැදිලිව අපි කවුරුවක්වත් කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න 22 වන අවස්ථා සංශෝධනය ගේන්න එපා කියලා. පැහැදිලිවම 18, 19 වෙනි දිනවල ඒ 22 වන අවස්ථා සංශෝධනය ගෙනාවම ඒකට අවශ්‍ය අපි සහයෝගය ලබා දෙනවා. මේ රටේ 20 සංශෝධනය තුළ සමහර අවස්ථාවල වෙච්ච වැරදි 20 සංශෝධනය තුළ සාධනීය කරුණු තිබ්බ. සමහර කරුණු අලුත් ආණ්ඩුකම අවස්ථාවක් ගෙනේ කියලා බලාපොරොත්තු වෙලා අපි අත උස්සපු කරුණු තිබ්බ. ඒවා වෙනස් කරන්න අද පහුගිය කාලේ සමාජය තුළ ඇති වෙච්ච ඒ වෙනසත් එක්ක අද පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව 23 ආණ්ඩුකම අවස්ථා සංශෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ සාකච්ඡාව අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ 22 අවස්ථා සංශෝධන සම්බන්ධයෙන් සමහර ලාවට ප්‍රධාන විපක්ෂය සජබේ කියන්නේ මේ විධායක ජනාධිපතිතුමා අහෝසි කරන්න ඕනේ කියලා. ඒකම සමහර ජාතික සංවිධාන සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු කියන්නේ නෑ මේ ඒකීය රාජ්‍ය සංකල්පය තියන්න ඕනේ කියලා. ඉතින් මේ සියලුම කාරණා බැලුවම පැහැදිලිව අපි කියන්න ඕනේ සබජට උත්තරයක් දෙන්න ඕනේ සජබට උත්තරයක් දෙන්න ඕනේ පැහැදිලිවම මේ රටේ ශේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා ඔබලා කියන විදිහට. මේ රටේ විධායකයේ බලය විමධ්‍යගත කිරීම කරන්න බෑ කියලා. ඉතින් කෙරෙන්නේ නැති දෙයක් සම්බන්ධයෙන් මේ අය දිගින් දිගටම කරමු කියනවා. එතකොට එහෙම බැලුවාම දැන් ඔබතුමාලා 21 වෙනි සංශෝධනය තුල පාර්ලිමේන්තුවට ගෙනාපු 20 වෙනි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ශේෂාධිකරණයට ගියාම ශේෂාධිකරණ තීන්දුව ඔබතුමාලා ගන්නවා. ඒ ශේෂාධිකරණ තීන්දුව පැහැදිලිව කියලා තිනවා ඔබතුමාලා ඉල්ලපු ආකාරයට ඒ විධායකයේ බලය අඩු කරන විධායක ජනාධිපතිතුමාගේ බලය අඩු කරන සංශෝධන කරන්න බෑ කියන්නේ. ඉතින් එහෙම තියෙද්දි අද සජබේ උත්සාහ කරනවා නෑ මේ විධායක ජනාධිපතිතුමාගේ බලය අඩු කරන්න ඕනේ කියලා. ඒක එක්කම සමහර විපක්ෂික අය කියනවා මේ 22 වෙනි සංශෝධනය තුල ඊනියා සංශෝධන අතරමැදි ගනල්ලා මේ රට බෙදන්න උත්සාහ කරනවා කියලා. ඉතින් පැහැදිලිව කියන්න ඕනි විධාය මෙම 22 වෙනි ව්‍යවස්ථා සංශෝධන තුල සිද්ධ වෙලා තියෙන්නේ පැහැදිලිවම මේ විධායකයේ බලය ශක්තිමත් වෙලා. ඒ තුල අපි පහුගිය කාලේ කතා කරමු දුද්විත්ව රැසිභාවය නැවත වතාවක් ජනාධිපතිවරයාට හිමි වෙලා තිබ්බ අර ස්වාධීන කොමිෂන් සභා වලට බලය ලබා දීම කියන කාරණා ඉස්සකරන අපි කවුරුත් එකඟයි. ඒක ගැටලුවක් නෑ. ඉතින් මේ තුල මේ මුළු පාර්ලිමේන්තුව යම් එකඟතාවයකට අවිලා කතා කරන වඩා සුදුසුයි. මේක හදිස්සියේ කඩිපුඩිය ගෙනල්ලා මේ විපක්ෂය තුලත් යම් ආකාරයේ ගැටලුවක් ඇති කරලා නිර්මාණය වෙලා මේක පරාජය වෙනට වඩා අපි ඔක්කොම එකහුව වෙලා කල්යල් බල්ලා එකඟ වෙන්න පුළුවන්. තත්වයන් නිර්මාණය කරතන වඩා හොඳයි. ඒක තමයි පක්ෂනායක රැස්වීමේ එකඟ වෙලා තියෙන්නේ. හැබැයි ඒක එකඟ වෙලා ඇවිල්ලා අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන වෙන කතාවක්. ඒ නිසා මම කියන්නේ විපක්ෂයට අවශ්‍ය නැත්නම් විපක්ෂය මම දැක්කා මූලාසන ඉදදී විපක්ෂය කතකලයිස්තු ලබා දෙන්නේ නැහැ ජනාධිපතිතුමාගේ යෝජනාව සම්බන්ධයෙන් කතා කරන්න. අද සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා මේක වැඩක් නැහැ කියලා. ඉතින් මේක වැඩක් නැත්නම් ඔබතුමාට වැඩක් නැත්නම් ඒක පක්ෂනායක රැස්වීමේ කිව්වලන් හෙට දිනේ පාර්ලිමේන්තුවට පුවත්තන්න තිබ්බා. හැබැයි ඒ කාර්ය කරන්නේ නැතුව රටට කියලා වෙන කාරණයක්. තමන් කැමති විපක්ෂයේ මන්ත්‍රීවරු නම් දීලා කතා කරන්න දීලා හැබැයි කතකලයිස්තු එවන්න නැතුව හැබැයි පක්ෂනායක රැස්වීමේදී මේ හෙට දිනේ පාර්ලිමේන්තුව අවශ්‍ය කියලා කියලා හැබැයි රටට කියනවා නෑ මේ ජනතාවගේ මුදල් වැය කරනවා කියලා. මම පැහැදිලිව කියනවා කරුණාකරලා පාර්ලිමේන්තුව හැලුවට ලක් කරන්න එපා. තමුන්වහන්සේලා කතා කරන නොයෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරද්දී එයාගේ ප්‍රශ්න එයාගේ ගැටලු මුලසනේ ඔබතුමාගේ ගැටලුවක් මත් අද විතර ඒ කල්තමි විවාදේ කතා කරන්නදී ඔබතුමා ඉදිරිපත් කරපු ඒ පන්සලේ ගැටලුව පන්සල් දේපල බදු දීම් පිළිබඳ ගැටලුව ඒකම මතක හෝම ප්‍රදේශයේ ගැටලුව මේ සියල්ලම ව්‍යවස්ථාදායකයේ කාලය උපයෝගී කරගෙන ව්‍යවස්ථාදායකයේ තමන්ට මත ඉදිරිපත් කරන තියෙන අදහස් පළ කරන තියෙන කාලය උපයෝගී කරගෙන ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන මතවාද. හැබැයි ආපහු විපක්ෂය කියනවා නම් මේ ව්‍යවස්ථාදායකයේ මේ එක්රැස්වීම මේ රැස්වීම තියෙන එක අපරාධයක් කියලා. ඒක වැරදි මතයක් තමයි පාර්ලිමේන්තුවෙන් ජනතාවට යන්නේ. ඒක නොකළ යුතු දෙයක්. ඒ තුල නිර්මාණය වෙන්නේ මේ රටේ අරාජකත්වයට කියලා පැසිස්වාදී පාලනය සඳහා තවදුරටත් අපි උදව් දෙනවා. ඒ පැසිස්වාදී පාලනේ උදව් කරව පණිවිඩකාරුව තමයි මම දැක්කේ. තමුන්නාසලගේ විරුද්ධ පක්ෂින් වලට සජව නියෝජනය කරලා අද මම හි දැක්කේ සරත් පොන්සේක මහත්මයා පෙරටුගාමි අන්තරේ අද මාධ්‍ය ප්‍රකාශ කරේ හැටියට. ඒ නිසා තමයි අද මම හිතන්නේ ඒ අන්තරේ ප්‍රකාශකයා රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා තියෙද්දි ඔහු ඒ වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරපු බව අපිට දැක්කේ. අපිට එම උපකල්පනය කරන්න වෙනවා ඔහු හැසිරෙන ස්වභාවය අනුව. ඊදිනේ නිමල් පීතිස්ස මහත්මයා පැහැදිලිව එතුමාට ඒ චෝදනාව එල්ල කරා. හැබැයි බොහෝමයක් අවස්ථාවල ජුරි නම් වෙන ජනාධිපතිතුමාගේ ඉදට පහර දීව සිද්ධිය. ඒකම මේ පහුගිය දිනක පුරාවටම සමහර විශ්වවිද්‍යාල ඇතුළට ගිහිල්ලා එතුමා ප්‍රකාශන කුත් කරන දේ දැක්කම අපිට දෙනවා එතුමා අන්තරේ කියලා. ඒ නිසා විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ පාර්ලිමේන්තු බලය හැල්ලු කරලා පාර්ලිමේන්තු යමක් වෙන්නේ කියන කාරණේ මතවාදී වශයෙන් ඉදිරිපත් කළා. මේ රට තුල පැසිස්වාදී පාලනයක් මේ පාලනය ගන්න බැරි සමහර දේශපාලන නායකයෝ ඡන්ද 8000ක් 10000ක් තියෙන සමහර දේශපාලන පක්ෂ ප්‍රාදේශීය සභාවක එක මන්ත්‍රී ධූරයක් නැති සමහර පක්ෂ උත්සාහ කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් කරන්න. ඒක නිසා තමයි අපි කියන්නේ මේ කියන වෙනස්කම් කරන තුල මේ කියන සාකච්ඡාව ඇතිවීම තුල මේ කියන අනතුරු අපි හඳුනා ගන්න ඕනේ. මේ අනතුරු හඳුනාගෙන අපි පැහැදිලිව අපි හඳුනා ගන්න ඕනේ. ඒක සඳහා ප්‍රතිකාරම ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නිසා තමයි අද මානව අයිතිවාසිකම් පුද්ගල අයිතිවාසිකම් මේ සියල්ල මුවා කරගෙන ඉදිරියට දාගෙන මේන පැසිස්වාදයට අපි පැහැදිලිව මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කියන්නේ නීතිචේ කැඩීට පෞගිය කාලේ පුරාවටම උද්ඝෝෂණයට ඇති අයිතිය අදහස් පළ කිරීමට ඇති අයිතිය මේ සියල්ල සම්බන්ධයෙන් අපි පැහැදිලිව නිරන්තරයෙන් ආණ්ඩුව තුළ ප්‍රකාශ නිකුත් කරා. ඒ වෙනුවෙන් පෙනී හිටියා. හැබැයි පැහැදිලිව කියන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහලක් හැටියට මේ ක්‍රියාත්මක වෙන මේ පැසිස්වාදය අවසන් කරන්න අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම කිසිම වෙලාවක කවුරුවක්වත් මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේක නැති වුණා කියලා අවශ්‍ය කඳුළු සලන්න. අපි දන්නවා මේ ව්‍යවස්ථා සංශෝධනය කවුරුත් එකතු වෙලා ගෙන ආපු දෙයක්. මේක අපි එකතු වෙලා මේකට අවශ්‍ය ඒ සංශෝධන නැවතවතාවක් සාකච්ඡා කරලා ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙමු. අද සමහරු චෝදනා කරා මේ විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු මේකට කකුලෙන් ඇද්දගල නෑ. පැහැදිලිව කියනවා අපි පැහැදිලිව විවස්ථා මේ 22 වෙනි විවස්ථා සංශෝධන ගෙනාවා. මම පැහැදිලිව ඡන්ද ලබා දෙනවා ඒ කාරණාව වලට. අපි විවස්ථා 20 කරපු වැරදි 22 ගේ නිවැරදි කරගන්න ඕන කීප අය අපි. ඒසයක් ගැටලුවක් නෑ ඒ සම්බන්ධ. පැහැදිලිව අපි කියන්න ඕනේ. දැන් සමහරලාට තව චෝදනාවක් කරා මේ පාර්ලිමේන්තුවේ දුර කාලයේ අවුරුදු 4 මාරක් සඳහා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. පාර්ලිමේන්තුවේ දුර කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය බහුතරයකට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසිරුවන්න 113ක් අස්සම් කරා නම් හෙට පාර්ලිමේන්තුව විසිරුවන්න පුළුවන්. ඒ නිසා ඒක ගැටලුවක් නෙමෙයි. හැබැයි විධායක ජනාධිපතිවරයාට එතරම් බලයක් දෙනවද කියලා අපි නැවත බලන්න ඕනේ. ඒදා අපි විශ්ස කරපු වැරද්ද අපි හදාගන්න පුළුවන් නම් අපි හදාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබතුමාලා ඔය කියන දෙකාමාර අවුරුදු දෙකාමාරේ පස්සේ ඉස්සරහට අපි කිසිලාක බයක් නැහැ. අවුරුදු 4 දෙකාමාර ප්‍රශ්නයක් නැහැ. මේ 22 සංශෝධනේ මේ තියෙන ආකාරය වුණත් අපි ඕල්ලාක අපි අස්සක් කරලා අපි ඒකට සහයෝගය ලබා දෙන අපි සූදානම්. ඒ නිසා විපක්ෂය තුලින් ප්‍රධාන විපක්ෂයට අපි පැහැදිලිව කියන්න ඕනේ කරුණාකර තමුන්නාන්සලා මතක ගනිමින් තමුන්නාන්සලා නොකිරන වැදගමන් ගැන කතා කරන්න එපා. ලොකෙරන දෙයක් ගැන කතා කරන්න එපා. මොකද තමුන්නාන්සලා ඔය කියන විධායකයේ බලය අඩු කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ශේෂාධිකරණය පැහැදිලිව තමුන්නාන්සලාට දීලා තිනවා නියෝගයක්. ඒ සම්බන්ධයෙන් නියෝගයක් දීලා තිනවා මේ කියන ආකාරයට ඕන විදියට ජනාධිපතිවරයාගේ බලය අඩු කරන්න බෑ කියන කාර්ය. පැහැදිලිවම තරු සභාපතිතුමනි මේ අපි පෞගිය කාලේ අපි දැක්කා නොයෙකුත් මේ ජනාධිපතිතුමා අද දිනේ මගේ අපේ කාර්ය වෙන්නේ මේ ජනාධිපතිතුමා විසින් ගෙනලද මේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් ගෙනලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම. ඉතමත් පැහැදිලිව කියන්න ඕනේ අපි ඔක්කොම කරවටක් නෙමෙයි අපි අපේ නහයනුත් උඩින් වතුර ගිහිලා තියෙන්නේ. මේ වෙලාවේ අපි දේශපාලනය කරනවද? මේ වෙලාවේ අපි ඊළඟ පාර්ලිමේන්තුවේ නේද? මේ වෙලාවේ අපේ පක්ෂයේ බලය අපි වැඩි කරගන්නවද? මේ වෙලාවේ අපේ පක්ෂය රැක ගන්නවද කියන කාර්යය එහාට ගිහිල්ලා අපිට තියෙන්නේ දේශපාලන කරනකොට එහාට ගිහිල්ලා තියෙන්නේ මේ රට මේ තියෙන දෙනින් අඩියක් ඔසවන්න අවශ්‍ය කාර්ය කරන්න. ඒ සඳහා පැහැදිලිව තමුන්නාන්සලා විපක්ෂයේ ඉන්න ප්‍රධාන විපක්ෂයේ ශීලූම නායකයන්ට අවස්ථාව ගන්නවකදී ආරාධනා කරාට මේ ඔය කියන අගමැතිකම ඔය කියන ප්‍රධාන ඇමතිකම් ගන්න අගමැතිකම ගන්න අවස්ථා කීපයක් සජිත් ප්‍රේමදාස මහත්මයාට අනුර කුමාර දිසාලේගම අතර ආරාධනා කරාට අවස්ථාව ගන්නවකදී ප්‍රතික්ෂේප කරා. මොකද ඒ අය මේ අභියෝගය බාර ගන්න බය වුණා. ඒ බය වෙච්ච අභියෝග රනිල් වික්‍රමසිංහ මහත්මයා බාර අරගෙන යම් ආකාරයේ සාධනීය පියවරක් මේ වෙනකොට මේ රටේ අපි දැකලා දකිනවා. මිනිස්සුන්ට මහවග මැරෙන මිනිස්සුන්ගේ ඒ ජීවිත අද රැකගෙන තියෙනවා. ඒ නිසා අපි තාමත් ගෞරවයෙන් ඉල්ලන්නේ කරුණාකර තමුන්නාසලට පුළුවන් නම් දැන්වත් ඇවිල්ලා මේකේ ඇවිල්ලා වැඩක් පෙන්වන්න වැඩක් කරන්න පුළුවන් කියලා පෙන්වන්න. ඒතොර ජනතාව වුණත් දෙතුන් පාරක් හිතයි තමුන්නාසලට යමක් කරන්න පුළුවන් කියලා. තමුන්නාසලගේ ආණ්ඩුවක් වෙනකම් ඉන්න එපා. තමුන්නාසලට බලය ලැබෙනකම් විතරක් ඉන්න එපා. තමුන්නාසලා අපි බලය අරගෙන අපේ පක්ෂීය බලය අරගෙන අපි තනිව බලයක් කරන් කරනට වඩා මේ වෙලාව එක අවුලා වැඩ කරොත් මේ රට අපිට තමුන්නාන්සලාට ඉදිරියට ඔය කියන පක්ෂයක් එක බලය ගන්න පුළුවන් වෙයි. එදා චර්චිල් මහත්තයත් ඔහොම හිතුවනම් දෙවන ලෝක යුද්ධයේ එතුමා ඒ තනි සටනක් ගෙනහිල්ලා මුළු පාර්ලිමේන්තුවම එක අවුලා ඒ බලය තුල ඒ රට දෙවන ලෝක යුද්ධ සමයේ ජයග්‍රහණය ලබා ගත්ත විපක්ෂයත් එකතුවා. ඒ විපක්ෂය එකතු වීමේ ප්‍රතිඵලයක් හිටිය තමයි ඊළඟ මහමැතිවරණදී විපක්ෂය තමයි බලයට පත් වෙන්නේ. හැබැයි අද උත්සාහ කරන තමන් තනි බලයක් සඳහා අවශ්‍ය කාරණා ඉෂ්ට වෙනකම තමන් ඉන්නවනම් තමන්ට ඒ ශක්තිය නොලැබෙවි. ඒ නිසා ඒ අවශ්‍ය හොඳයි. බොමිසුති ගෞරවතුමා. බොමිසුතුමා. ඒ නිසා ඒ වෙනුවෙන් යම් දායකත්වයක් දරන්න. ඒ වෙනුවෙන් යම් දායකත්වයක් දරන්න විපක්ෂයේ සිල් දෙනවා අපි ආරාධනා කර සිනවා. මේ වෙලාවේ පක්ෂ විපක්ෂ ભેද බලන්නේ නැතුව මේ වෙලාවේ අපේ දේශපාලන මතිමතාන්තර බලන්නේ නැතුව අපේ කවුලා වැඩ කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි මම වුණත් මේ වෙලාවේ මේ ආණ්ඩුව තුල අපි පෙනී ඉඳලා මේ අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න. මේ ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබා දෙන අද ජාත්‍යන්තරයේ නොයෙකුත් ඕනම ආයෝජකෙක් ඕනම ව්‍යවසායකෙක් දෙපාරක් තුන්පාරක් බලන්නේ මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් තියනවද කියලා. නිතර වෙනස් වෙන ආණ්ඩුවක් ආණ්ඩුව විසිරෙන්න පුළුවන් නම් ස්ථාවර රජයක් නැත්තම් දිගින් දිගටම සිද්ධ වෙන්නේ ඔය කියන ආයෝජකයෝ මේ රටට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් අපි සියලුම එකතු වෙලා මේ ආණ්ඩුව ගෙනihලා මේ රට ගෙනihලා මේ ජනතාවට අවශ්‍ය සහාය ලබා දෙන අපි ඒ සහන ලබා දෙන කටයුතු කරන්න ඕනේ. පැහැදිලිවම දැන් මේ කාරණේ අපි ඉෂ්ට කරන්නේ කොහොමද? අපේ රටේ බදු ආදායම අඩු වෙලා තියෙනවා. අපිට අපේ වියදම් සීමා කරන්න වෙලා තියෙනවා. හැබැයි මේ ඔක්කොටම වැඩිය අපිට පුළුවන් නම් අපේ ආදායම වැඩි කරන්න. ඒ වෙනුවෙන් අපි ඉෂ්ට කළ යුත්තේ කුමක්ද? දැන් අපේ සංචාරක ව්‍යාපාරය තමයි මේ මොහොතේ අපිට තියෙන එකම කාරණය. අපේ රට අපිට අඩියක් උසවන්න. හැබැයි අවාසනාවට ඔය කියපු 8000ක් 10000ක් නැති පක්ෂ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක් නැති පක්ෂ අද එකහුව වෙලා උත්සාහ කරන මේ සංචාර ව්‍යාපාර සම්පූර්ණ වටන්න. ඔබතුමා දන්නව සභාපතිතුමනි මේ 9 වෙනිදා ඒ නිකුත් කරපු බායක ඒ නිකුත් කරපු විරෝධතා ඒ නියෝගය තමයි සංචාරකෝ මේ රට රැඳේකට නවතලා තියෙන්නේ. ඒ සැන්ක්ෂන් එක අපිට විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න අවශ්‍ය කාරණා අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒ වෙනින් අපි කැප වෙන්න ඕනේ. දැන් සමහර අවස්ථාවල අපි දකිනවා දිගින් දිගටම උද්ඝෝෂණ, දිගින් දිගටම විරෝධතා. ඉතින් මේවත් එක බැලුවම මේ රට සංචාරකයෙක් ඇයිද? මේ රට ආදායමක් ලැබෙන විදිහක් ලැබෙයිද? නෑ වෙන්නේ නෑ. අපිට දැන් අපිට පේන දුරකට තියෙන්නේ මේ සීසන් එකේ සංචාර ව්‍යාපාරය හලා යම් මුදලක් උපයා ගන්න එක. හැබැයි ඒකට විරුද්ධව අද මේ කුමන්ත්‍රණකාරී වර්ජන රැල්ල, කුමන්ත්‍රණකාරී උද්ඝෝෂණ රැල්ල එද්දී යම් ආකාරයකට පාලනය කිරීමක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් යම් ආකාරයේ නීති ක්‍රියාත්මක වීමක් කරන්න වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ඒ අවශ්‍ය නීති ආධිපත්‍ය රැකීමේ අවශ්‍ය කාර්යය අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක සමහර ලාට අපි අකමැත්තෙන් කරන දෙයක්. දැන් සමහර ලාට දැන් මම දැක්කා ෆොන්සේක මහත්තයා උත්සාහ කරනවා මේ මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවම මේ අරගලයට සම්බන්ධයි කියන්නේ. විශ්වවිද්‍යාලයේ මේ බොහොම වැදගත්, බොහොම උගත් මේ රටේ අත්‍යවශ්‍යතාවය දන්න විශ්වවිද්‍යාල ප්‍රජාව බොහොම දරුවෝ ගොඩක් ඉන්නවා. ඒ අයට මේ කියන ප්‍රශ්නෙට ඔය කියන ආකාරයට නැවත වතාවක් ඇතුල් වෙලා මේ කියන අරගල ඇති කරලා සම්පත් විනාශ කරලා මේ ජනතා නියෝජිතයන් හරි පුද්ගල දේපල හානි කරන අවස්ථාවක් නැහැ. හැබැයි ඔය කියන සුළු දේශපාලන පක්ෂවල අවශ්‍යතාවය වෙනුවෙන් අපි පෙනීනොද කියන ගැටලුව අපි අමුවේ තියෙනවා. ඒ අය විනාශ කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ පාර්ලිමේන්තුවේ තියෙන බලය, පාර්ලිමේන්තුවේ තියෙන ගෞරවය. අද සමහර අය කියනවා මේ පාර්ලිමේන්තුවේ යමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊයේ අපි කතා කරේ උදාරපර නීතිය යටතේ උදාරපණය කරන්නේ කොහොමද කියලා. පහුගිය කාලේ අපි කම්කරු නීතියත් කොච්චර අවශ්‍ය අනපන සංශෝධනය කරාද. ඉතින් එහෙම බැලුවම පාර්ලිමේන්තුව තුල වෙන කාර්ය අද බොහොම අඩලුහුඩුවෙන් කරන තත්වයක් අපිට නිර්මාණය වෙලා. ඒක තමයි වැරදි. කරු සභාපතිතුමනි, දැන් අද බොහොමයක් දෙනෙක් කතා කරා මේ කෝප් කමිටු සම්බන්ධයෙන්. මම පෞගිය පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවට තෝරාපත් වුණාට පස්සේ කෝප් කමිටුට ගරු සභාපතිතුමාට පස්සේ වැඩිපුරම කෝප් කමිටුවේ වාඩිලා සක්‍රීය දායකත්වයක් දක්වපු කෙනෙක්. ඉතින් මම දැක්කා අද රංජිත් බණ්ඩාර වත්මන් සභාපතිතුමාට බොහොම ලොකු විවේචන කරනවා. දැන් මම පැහැදිලිව කියනවා චරිත හේරත් මහත්තයත් පෞගිය කාලේ අපේ ආණ්ඩුවේ හිටියේ. අපි එතුමාට සහාය දුන්නා. එතුමායි තමත් සාධනීය ලෙස කෝප් කමිටු ක්‍රියාත්මක කරා. ඉතින් අපි විශ්වාස කරනවා රංජිත් බණ්ඩාර මහත්තයත් ඒ විදිහට කටයුතු කරයි කියලා. එහෙම නැතිනොත් අපි ඒ විවේචනය කරනවා. ඉතින් ඒ නිසා එතුමට ඒ කාර්යය කරන්න ඉස්සෙල්ලා එතුමට ගල් ගහන්න එපා කියන කාරණය මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආයෝජන කරනවා අපේ සියලුම සභාවින් මන්ත්‍රීවරුන්ගේ. එහුට ඒ වැඩේ කරන්න දෙන්න අපි බලමු එහු කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා. ඔහු පක්ෂග්‍රාහීද? ඔහු මොන ආණ්ඩුව නියෝජනය කරත්, විපක්ෂ නියෝජනය කරත් තමන්ට ලැබුණු වගකීම තමන්ට නිවැරදිව ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒක තමයි ව්‍යුත්ත. අපි දැක්ක චරිත හේරත් මහත්තයා නිවැරදි කරා. අපි ඒකේ සහයෝගය දුන්නා. අපි ආණ්ඩුවේ හිටියට අපි ආණ්ඩුවට ආවඩන්න කියන අපි ආණ්ඩුව තුල වුණත් යම් වැරදි දැක්කන අපි පැහැදිලි විවේචනය කරා. අපි වැරදි හොයලා බැලුවා. ඒ නිසා මම විශ්වාස කරනවා එවැනි විවේචන ඉතාමත් අසාධාරණයි කියලා පැහැදිලිව කියන්න ඕනේ. ඒකම දැන් අද GSP සහන ගැන විශාල වශයෙන් කතා කරා. ඉතින් GSP සහන ලැබෙනුවෙන් ලබාගත යුතු ඒ ප්‍රතිසංස්කරණ කළ යුතු බව අපි පැහැදිලිවම ආණ්ඩුවක් හැටියට විශ්වාස කරනවා. ඒ නිසා තමයි LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් පුද්ගලික පනත් කඩුපතක් ගෙනල්ලා ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ අපරාධකරණය 385A/385B කියන නිර්අපරාධකරණය සම්බන්ධයෙන් ඒ අවශ්‍ය වෙනස් කිරීම සඳහා මා මූලික නායකත්වය අරගෙන ඒ මූලික පුද්ගලික පනත් කඩුපත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තියෙනවා. මම හිතනවා යුරෝපියන් කමියුනිටි එක ඒකම මේ සියලුම තානාපති කාර්යාල මේ සියලුම දෙනා මානව හිමිකම් කවුන්සිලයේ මේ කරුණු ගැන විමසිල්ලෙන් බලයි කියලා අපි විශ්වාස කරනවා. ඒකම කරු සභාපතිතුමනි අපේ රටේ අපි තවදුරටත් කතා කරන්න ඕනේ මේ සංචාරක ව්‍යාපාරය කොහොමද අපි දියුණු කරගන්නේ කියලා. මේ රටේ කොහොමද අපි මේ අවශ්‍ය මේ ඉලක්ක කරා යන්නේ? මේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය අපි අඩියක් දෙකක් ඔසවන්නේ කොහොමද කියන කාරණේ අපි හමු වෙ තියෙනවා. මොකද ඉතමත් බැරෑරුම් කාල පරිච්ඡේදයක් අපිට එන්නේ. ඒ බැරෑරුම් කාල පරිච්ඡේද තුල අපි ජීවිත ගත ගහන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි හමු වෙ තියෙනවා. ඒ වෙනුවෙන් අපි අවශ්‍ය සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අවශ්‍ය කාරණා මම හිතන්නේ වැඩි බරක් දෙන්න ඕනේ. ඒක තමයි අපිට පේන තියෙන එකම විසඳුම. මොකද අපි හැමදාම දැන් පහුගිය කාලේ පුරාම කරන්නේ ණය ගෙවන්න ණය අරගෙන කටයුතු කරනවා. ඉදිරියදා ජීවත් වෙන්න අවශ්‍ය ඒ අවශ්‍යතාව වෙනුවෙන් අපි ණය ගන්නවා. හැබැයි අපි ඉපීමක් කරලා නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ගේක වුණත් අපේ වියදම් වැඩන අපි කරන්නේ වැඩිපුර හම්බ කරන එක. හැබැයි අපි කවදාකවත් යමක් ඉපීමක් කරන්න නැතුව අපි හැමදාම වියදම තමයි කරන්නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ සංචාරක ව්‍යාපාරය වැනි දේවල් වලින් අපි වැඩිපුර ආදායම් ලැබීමේ උපාය මාර්ග ක්‍රමවේද අපි හොයා ගන්න ඕනේ. දැන් විශේෂයෙන්ම බොහොමයක් පෞගිය කාලේ පුරාවටම හෙම් ගැන කතා කරා. හෙම් නීතිගත කරාම මොකක්ද ඉන්නේ ප්‍රශ්නේ? හෙම් පුළුවන් අපිට වගා කරන්න පිටරටට යවන්න ඒක තමයි අපි කල යුතු. මේ එකතන ලිම් මැඩිය වගේ අපි ජීවත් වෙලා මේ දේවල් අපිට දිනා ගන්න බෑ. අපි මේ කියන කාරණාවල අපි යන්න ඕනේ. අපි සංචාරකයෝවහම මේ රටේ පැය 24ක් ඇරලා තියෙන ඒ අයගේ විනෝදාස්වාද අවශ්‍ය ආයතන අපි නිර්මාණය කරලා තියෙන්න ඕනේ. ඒක අපේ රටේ මිනිස්සු යන්න අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැත්නම් අපේ රටේ ජනතාවට ඒක උබින් නැත්නම් අපේ රටේ ජනතාව ඒ තැන් වලට ආයුධ අවශ්‍ය නැහැ. ඒක ඒ අදාළ විදේශිකයන් විතරක් නිර්මාණය වෙච්ච තැන් වෙන්න පුළුවන්. ඒ සඳහා නව ව්‍යාපාරික මම් පෙත් අපි විවර කරගන්න ඕනේ. ඒ සඳහා ඒ අවශ්‍ය නිවැරදි මනස විශාල කරගෙන නිවැරදිව දකින්න පුළුවන් මනස විශාල කරගෙන ඒ සඳහා අවශ්‍ය දායකත්වය අපි දුන්නේ නැත්නම් අපිට හැමදාම සිද්ධ වෙන්නේ අපිට එකතන ලිම් මැඩිය වගේ එකතන පල් වෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අපි හෙට දිනේ අපි පැහැදිලිව කියන්න ඕනේ යම් විදියකට මේ රටේ මේ හෙට දිනේ පාර්ලිමේන්තුව තීරණ දෙන්නද කියලා ආපහු පක්ෂ නායකයන්ට රැස් වෙලා කතා කරන්න පුළුවන්. ඔය කිරිද පාර්ලිමේන්තුව හෙට දිනේ අවශ්‍ය නැත්තම් ආණ්ඩුව හැටියට අපි විශ්වාස කරනවා නෑ අපි මේ අදාළ විවාදේ තියෙන්න ඕනේ කියලා. හැබැයි ඔබතුමාලා විශ්වාස කරනවා නම් එහෙම අවශ්‍ය නෑ කියලා ඔබතුමාලා ඒක තීරණය කරා. වැරදි මතවාදයක් වැරදි කාරණා වැරදි දේවල් අපෙන් මේ පාර්ලිමේන්තු තුලින් සමාජයට දෙන්න එපා කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ. ඒකම මම දැක්කා මේ PUCSL එකේ සභාපතිතුමා. කරු සභාපතිතුමනි මේ පුද්ගලයා මං කෝප් එකේදී ප්‍රශ්නයක් අහන ඔබතුමාට PUCSL එකේ සභාපතිකම ලැබෙන්නේ කොහොමද? ඔබතුමාට සභාපතිකම ලැබෙන්නේ දේශපාලන උදව් කරපු නිසා නේද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දේශපාලන වශයෙන් උදව් කරපු නිසාද කියලා මං අහනවා. එතුමා කරස් ගරු සභාපතිනි තවත් පැහැදිලිව කියනවා නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මම උදව් කරපු නිසා නෙවෙයි ඊට ඉස්සෙල්ලා ජනාධිපතිතුරුන්ටත් මම උදව් කරපු නිසා තමයි මට මේක ලැබුණේ. මේක ස්වාධීන කොමිසම සභාවක්. මෙතුමා කියනවා ස්වාධීන කොමිසම සභාව කිදලා නෑ මට දේශපාලන පත්වීම තමයි ලැබුණේ කියලා. හැබැයි මේ පුද්ගලයා දිගින් දිගටම කරන්නේ තමන්ගේ වගකීම තමන්ගේ යුතුකම ඉස්සර කරපු පුද්ගලයාද මේ පුද්ගලයා? මේ පුද්ගලයා ගරු සභාපතිතුමනි දිගින් දිගටම කරන්නේ මේ රටේ සංචාරයෝ ටිකක් ඉනවනම් මේ රටේ ආයෝජ්‍ය ටිකක් ඉනවනම් ඒ අය බය කරන එක. හිටපු ගමන් කියනවා පැය 8ක් ලයිට් කපනවා. හිටපු ගමන් කියනවා තව පැය 3ක් ලයිට් කපනවා. හිටපු ගමන් කියනවා තව මාස 8ක් නම් ගල්ලංගුරු නෑ. මම දන්නේ මේ මොනවද මේ කියන්නේ කියලා. හිටපු ගමන් කියනවා මම ආණ්ඩුවට කඩේ යන්නේ නෑ කියලා. ආණ්ඩුවට කඩේ යන්න ඕනේ නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන පත්වීමක් දීලා තියෙන්නේ. එතුමා පිළිගන්නවා. ඒ නිසා කරුණාකරලා අපිට යුක්තිකමක් තියෙනවා මෙවැනි පුද්ගලයෝ මෙවැනි පුද්ගලයෝ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් මේ පාර්ලිමේන්තු තුලින් ගන්න ඕනේ. මොකද හේතුව මේ පුද්ගලයා මේ රටේ PUCSL කියන්නේ විශාල ස්වාධීන ආයතනයක්. මේ මෙවැනි පුද්ගලයෙක් සම්බන්ධයෙන් මේ ඔහු කරන ප්‍රකාශය ජාත්‍යන්තරයට ගියාම සංචාරක බය වෙනවා. සංචාරක ආයතන බය වෙනවා. විදේශිකයෝ බය වෙනවා මේ රටට එන්න. ඉතින් මේ පුද්ගලයා මොනවද මේ කියන්නේ? එතුමාට එතුමාගේ ධූරයෙන් ඉවත් වෙලා ඕන කාරණයක් කියන්න පුළුවන්. හැබැයි මම අහන්න මම ප්‍රශ්න කරනවා එතුමගෙන් කපුන්නාසී අවුරුදු දෙකක් ඉඳලා මේ පුනර්ජනනීය බලශක්තිය ඇති කරන්න මේ විදුලිය කපන වෙලාව කියන්නේයි ගල්ලඟුරු මෙච්චරක් නැහැ කියන්නේයි ඔය තරතුරට ඔබතුමාපත් වෙන්න ඕනේ නැහැ. ඔබතුමාට තියෙනවා ඊට එහාට කි විශාල කී කාර්යභාරයක්. මේ අපේ රටේ බලශක්ති අමාත්‍යතුමත් එක්ක එතුමා හැප්පි මාධ්‍ය සම්දර්ශන කර මේකද වියුත්. එතුමා මොනවද කරේ මේ පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කරන්න මේ රටේ විදුලිය ජනනයකින් වර්ධනය කරන්න මොනවද කරලා දෙන්නේ? මම ප්‍රශ්න කරනවා. අනිත් කාර්ය තමයි සභාපතිතුමා මේ පාර්ලිමේන්තුවේ කෝප් සභාපතිතුමා ඇතුළු කෝප් කමිටුව පැහැදිලිව එතුමාට නිර්දේශයක් දුන්නා කරුණාකර තමුන්නාංශේ කැමැති වෙලාවට මාධ්‍ය වලට කියලා ප්‍රකාශනිකුත් කරන්න එපා කියලා. ඒ කිසි දෙයක් බලන්නේ නැතුව අභිභවා කියලා තමන්ට ඕන දේවල් කරනවා. මම කැමති නැහැ මඩ ගහන්න. හැබැයි අපි කවුරුත් දන්නවා කෝප් එක වැළුවම දන්නවා එතුමා පාවිච්චි කරන්නේ ලියාපත් තමන්ගේ නමට ලියාපදිංචි කරගත්ත මේ අවසානේ හොයාගන්නවත් බැරි වවුචරයක් ඉදිරිපත් වෙන්න කරන්න බැරි බෙන්ස් එකක් තමන් විසින්ම උපයාගත්ත හොයාගත්ත කම්පැනිය නිර්මාණය කරලා බෙන්ස් එකක් හොයාගෙන බෙන්ස් එකක් ඇති කරගෙන ඒ බෙන්ස් එක තමයි මේ PUCSL එකට දාලා පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ පුද්ගලයෝ අද මේ රටේ ආර්ථික මර්මස්ථාන වලට සුවිශාල බලපෑමක් කරනවා. මේ රටට බලපෑමක් කරනවා. මේ රට වටන්න මේ රට ආපව මේ අමාරුවෙන් නැගිටින්න හදන වෙලාවේ මේ රට වටන්න මේ අය කටයුතු කරන ස්වභාවය අපිට පේන දේවා. එතුමා මේ ධූරයෙන් ඉවත් වෙලා මෙතුමා ඕන දෙයක් කරන්න කමක් නැහැ. මෙතුමා දේශපාලනය කරන්න කමක් නැහැ. හැබැයි මේ ධූරයේ ඉඳලා මෙතුමා කරන විනාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව අපි මේ සම්බන්ධයෙන් පැහැදිලිව විමසා බලන්න ඕන කාරණේ මම ගරු සභාපතිතුමනි මම ප්‍රකාශ කරනවා. මේ මේ වෙලාවේ අපි හමුවේ තියෙන මේ 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 තියෙන අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය අපි කොහොමද ජයග්‍රහණයක් කරලා මෙරටේ මිනිස්සුන්ගේ මේ තියෙන දුක්ඛිත ස්වභාවය අපි නැති කරන්න කියන කාර්ය සම්බන්ධයෙන් අපි දීර්ඝව සාකච්ඡා කරලා මේ වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ. අද මේ අපේ රටේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා පැහැදිලිව එතුමාගේ අවශ්‍යතාවය එතුමා කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක පැහැදිලිවද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා. එතුමා එතුමා දිගින් දිගටම අපි එකව වෙලා එන්න ආරාධනා කරා. අපි එකව වෙලා වැඩ කරමු කියන කාර්යය එතුමා ප්‍රකාශ කරා. ඉතින් එතුමා ඒ කරන දේවල් සම්බන්ධයෙන් ගත්තාම අපි එතුමාට උදව් කරන්න ඕනේ. අපේ සමාජයේ තුමා කිව්වා වගේම ප්‍රධාන ප්‍රසන්න රණතුංග මහත්මයා කිව්වා වගේම මම පුද්ගලිකව පෞගිය කාලේ එතුමාට විරුද්ධව නඩු දෙකක් දාලා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන තිබ්බ 52ක් 50 කෙටුම්පත් අවස්ථාවේ පරාජය කරපු කෙනෙක්. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙනවා මෙරටේ විපක්ෂය කරරපු අවස්ථාවල රට බාරගත්ත ඒ නායකයන්ට අපිට උදව් කරන්න වෙලා තියෙනවා. අපිට අපේ పూర్වයේ පසුමිතුරුකම් පසකලා එතුමාට උදව් කරන්න වෙලා තියෙනවා. මොකද හේතුව මේ රට තීරදෙනින් ඉස්සරහට ගෙනියන්න. ඔබතුමා ඔබතුමා දන්නවා ඔබතුමා පෞගිය ඔබතුමා හිටියත් එතුමාගේ යටතේ පෞගිය කාලේ. නමුත් මේ අවස්ථාවේ තමයි එතුමාට යම් ප්‍රතිසංස්කරණයක් එක්ක යම් අමාරු තීරණ අරගෙන මේ රට වෙනස් කරන්න ගෙනියන්න පුළුවන්. අපිට මේ වෙලාවේ යම් තීරණ ගන්න වෙනවා. යම් අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි අමාරු තීරණ ගන්නවා කියලා මෙරටේ රාජ්‍ය සේවය කප්පාදු කරන එක තීරණයක් නෙමෙයි. මෙරට අහිංසක මිනිසුන්ගේ රස්සාව වලින් එළියට දාන එක තීරණයක් නෙමෙයි. අපි තව නැවත වතාවක් තබාදතුරුට ප්‍රශ්නය උද්ඝාතන තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ සඳහා අපි නව මම්පෙත් හොයාගන්න ඕනේ වැඩිපුර මුදල් හොයාගන්න. ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඉතින් ඒ සඳහා තමයි මම යෝජනා කරන්නේ මේ මුදල් උපයා ගැනීම සඳහා අවශ්‍ය නව මම්පෙත් අපි ඉවර කරගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි කියන්නේ බදු එකතු කරන්නම් බදු ගෙවන්නම් බදු එකතු කරන්න වඩා සක්‍රීය ලෙස බදු එකතු කළ යුතුයි. ඒකම බදු ගෙවන්නන් මෙරටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඒ බදු ගෙවීම නිවැරදිව කළ යුතුයි. මේ සියල්ලම අපි එකට ගත්තොත් තමයි අපිට රටක් හැටියට අපිට ජාතියක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන්. විශේෂයෙන්ම අද ජිනීවා අපේ මානව හිමිකම් කවුන්සිලය තුළ මේ ඡන්දයක් පවතින අවස්ථාවල පැහැදිලිවම අපිට යම් ප්‍රතිසංස්කරණයක්
ගර්මන්තු අවසන් කරන
යම් ප්‍රතිසංස්කරණ හරහා ඉදිරියට යන්න වෙනවා. ලෝකේ බලන් ඉන්නවා අපි මේ මොනවද ගන්න ප්‍රතිසංස්කරණ කියලා. ඒ වෙනුවෙන් පුද්ගලයෝ වෙනුවෙන් පාට වෙනුවෙන් පක්ෂ වෙනුවෙන් නෙමෙයි ඊට එහාට ගිහිල්ලා යම් තීරණ ගන්න වෙනවා. විවස්ථා සංස්කෘතිය කියන්නේ වෙනවා. පැහැදිලිව අපි බලාපොරොත්තු වුණු ඒ අලුත් විවස්ථාව කියන தත්ත්වය අද අපෙන් ගිලිහිලා කියලා තියෙනවා. ඒතකොට పూర్වයේ අපි වැරද්දක් කරා නම් ඒ වැරද්ද අපි නිවැරදි කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ. ඒ එක්කම මේ රටේ තියෙන මේ ආර්ථිකය ගොඩනංවන්න. ආර්ථිකය ඉහළනංවන්න. ආර්ථිකය මෙතනින් ඉහාට ගිහිල්ලා මිනිස්සුගේ ජන ජීවිත සුඛිත බුද්ධිත කරන්න ඒ සඳහා අපි සියලුම දෙනා එකහු වෙලා වැඩ කරමු. අපි අවශ්‍ය කාලය තුළ පාටපක්ෂ වල බෙදිලා මැතිවරණයක ඉදිරිපත් වෙලා ඒ මැතිවරණ තුලින් අපිට පුළුවන් ඒ වෙන් වෙලා තරං කරලා ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන. හැබැයි මේ වෙලාවේ වෙන් වෙලා තරං කරලා අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්න වෙලාවක් නෙමෙයි කියන කාරණය මතක් කරමින් මම නිහඬව බොහොමත් ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලන ගරු ඩී සිද්ධාර්ථන් මන්ත්‍රීතුමා ඔබතුමන් විනාඩි 10ක කාලයක්.
අපයි කිත්තරමෙ තාකෙන්ද ගෞරව උරුපිනරවර්களே இன்று இந்த நாட்டின் ஜனாதிபதி அவர்கள் இந்த உயரிய சபையிலே இன்று இந்த நாடிலே நாடு இருக்கின்ற நிலைமையும் அந்த நாட்டை இந்த பொருளாதார சிக்கலை எப்படியாக முன்னெடுத்தான் நிவர்த்தி செய்வதற்கான முன்னெடுப்புகளை எடுப்பதை பற்றியும் கூறியிருந்தார். அதிலே அவர் பல விடயங்களை கூறியிருந்தார். ஒன்று அந்த கடன் மீள் அமைப்பு சம்பந்தமாக தான் பல நாட்டு தலைவர்களுடனும் முக்கியமாக இந்த கடன் நாங்கள் கொடுக்க வேண்டிய எங்களுடைய நாடு கொடுக்க வேண்டிய தலைவர்களுடனும் பிரதமர்களுடனும் பேசியிருப்பதாகவும் முக்கியமாக சைனாவுடன் பேசுகின்ற போது அவர்களுடைய கம்யூனிஸ்ட் கட்சியுடைய மகாநாட்டுக்கு பிறகு மீண்டும் பேச வேண்டியிருப்பதாகவும் இந்திய பிரதமர்களுடனும் கரைத்திருப்பதாகவும் அவர் உதவிகள் செய்வதாக கூறியதாகவும் பல விடயங்களை எடுத்து கூறினார். அதே போல இந்த உரம் காலமுகத்துக்கான உரத்தை பற்றி கூறியிருந்தார். ஆனால் இது பல காலமாக இப்போது கொஞ்ச காலமாக சொல்லப்பட்டு கொண்டு வருகிறது உரம் உரம் என்று. ஆனால் உண்மையிலே விவசாயிகளுக்கு சரியான முறையிலே எங்களுடைய வடக்கு கிழக்கிலே கிடைக்கவில்லை. அவர்கள் இப்போது நெல் விதைக்க வேண்டிய காலம், அவர்கள் மிகவும் சிந்தித்துக் கொண்டிருப்பார்கள் இருக்கின்றார்கள் நெல்லை விதைப்பதா விடுவதா என்று. ஏனென்றால் உரம் கிடைக்குமா என்று ஒரு ஐமிச்சம், அதை விட ஐமிச்சம் இந்த மழை பெய்யுமா என்று. அங்கு மழை பெய்கின்றது வடக்கிலே, கிழக்கிலே இல்லை. ஆகவே வடகிழக்கு முழுக்க மழையும் பொய்த்து கொண்டிருக்கின்றது, அதே நேரம் இந்த உரப்பிரச்சனையும் இருக்கின்றது. இப்படியாக பல பிரச்சனைகளை எங்களுடைய மக்கள் முகம் கொடுத்து கொண்டிருக்கின்றார்கள். அது இங்கேயும் தான், தனியாக வடக்கு என்று சொல்வதில் நியாயமில்லை. இந்த பகுதிகளில் கூட இப்படியாக நிலைமைகள் இருக்கின்றது. இன்று இந்த அரசாங்க உத்தியோகத்தர்களை அல்லது இந்த நிரந்தர வருமானத்தில் இருக்கக்கூடிய வெளியார் இடங்களிலும் வேலை செய்யக்கூடிய உத்தியோகத்தர்கள் இவர்களை எல்லாம் எடுத்துக்கொண்டால், இவர்கள் எல்லாம் இந்த பிரச்சனைகள் வருவதற்கு முன்பு ஒரு நடுத்தட்டு வர்க்கமாக இருந்தவர்கள். இன்று அவர்கள் ஏறக்குறைய இந்த வறுமை கோட்டுக்கு கீழ்நிலைக்கு வந்து விட்டார்கள். நாங்கள் பலருடன் கதைக்கின்ற போது அவர்கள் ஒரு விஷயத்தை கூறுகிறார்கள், வெக்கத்தை விட்டு கூறுகிறோம், இரண்டு நேரம் சாப்பிடுகிறோம், சில வேளைகளில் நாங்கள் உண்ணாமல் இருந்து பிள்ளைகளுக்கு கொடுக்கின்றோம். அவ்வளவு ஒரு மிக கஷ்டமான ஒரு நிலைமையை இந்த நாடு முகம் கொடுக்கின்றது. இன்று அடிப்படையாக அது மலையகத்திலாக இருக்கலாம், இங்கிருக்கலாம், இந்த நாடு முழுவதையும் எடுத்துக்கொண்டாலும் இந்த கோதுமை மா என்பது ஒரு மிக பிரதானமான ஒரு விஷயம் எங்களுடைய உணவில். முக்கியமாக இந்த பறமை கூட்டுக்கு கீழ் வாழக்கூடியவர்களுடைய உணவிலே அது ஒரு மிக முக்கியமான விடயம். பான், அதைவிட இந்த ரொட்டி, இப்படியான விஷயங்கள் இது நாளாந்தம் இருந்து இன்று 400 ரூபாய்க்கு மேல, 430 ரூபாய் நேற்று விலை, 430 ரூபாய். இந்த ஆக குறைந்த இந்த கோதுமை மாவையாவது இந்த மக்கள் அவர்களால் கொடுக்கக்கூடிய விலையை கொடுத்து, அதாவது அவர்களுக்கு ஏற்ற அளவிலே அந்த விலையை கொடுக்கக்கூடிய அளவிலே நீங்கள் அதை குறைக்க வேண்டியது ஒரு கடமை இருக்கின்றது. கட்டாயமாக அதற்கான மானியத்தை கொடுத்து அந்த கோதுமை மா அவர்களுக்கு ஓரளவு நியாயமான விலையிலே கிடைப்பதற்கு ஏற்பாடு செய்ய வேண்டும் அரசாங்கம். இல்லாவிட்டால் இந்த மக்கள் பட்டினியிலே சாவதுதான் ஒரு நிலைமைக்கு இட்டு செல்லும். ஏனென்றால் அதுதான் அவர்களுடைய ஒரு அடிப்படையாக இருந்தது. அதைவிட ஜனாதிபதி அவர்களுடைய பேச்சிலே அவர் இந்த வெளிநாடுகளிலே தான் எப்படியாக இந்த கடனை மீள் அமைப்பது என்பது சம்பந்தமாக பேசிக் கொண்டிருக்கின்ற போது, இந்த நாடுகளை பற்றியெல்லாம் எங்களுடைய வெளிநாட்டு அமைச்சர் நேற்று ஒரு அறிக்கை விட்டிருந்தார். அவர்கள் எங்கள் மேல், அதாவது இலங்கை மேல், தேவையில்லாத ஒரு அழுத்தத்தை எல்லாம் தருகிறார்கள். எங்கு என்றால் ஐக்கிய நாடுகள் சபையினுடைய மனித பேரவையிலே என்று. அவர் அது தேவையில்லாத அழுத்தம் என்று அவர் கருதுகின்றார். ஏனென்றால் இலங்கை விட்ட தவறுகளை திருத்த வேண்டும், அதை சரியாக செய்ய வேண்டும், மனித உரிமைகள் சரியாக நடத்தப்பட வேண்டும், அதே போல தமிழ் தேசிய இன பிரச்சனைக்கு ஒரு நியாயமான தீர்வை காண வேண்டும். இப்படியான விஷயங்களை நாங்கள் கூறுகிறோம். எங்களுக்கு சொல்லுகிறீர்கள், நாங்கள் கடந்த காலங்களிலே மிக நீண்ட காலமாக உள்நாட்டிலே இதை தீர்க்கலாம் என்று முயற்சித்த போது அது எந்த காலத்திலுமே நடைபெற்றதில்லை. பல ஒப்பந்தங்கள் எழுதப்பட்டிருக்கின்றது, பல பாராளுமன்றத்துக்குள்ளேயும் வெளியேயும் பல கூட்டங்கள் நடைபெற்றிருக்கின்றன, பல ஒப்பந்தங்கள் எழுதப்பட்டிருக்கின்றன, எவையுமே சரியாக நிறைவேற்றப்படவில்லை. எங்களுடைய ஜனாதிபதி அவர்கள் கடந்த காலத்திலே, கடந்த அரசாங்கத்திலே பிரதமராக இருந்த போது கூட ஒரு மிக நீண்ட நடவடிக்கைகள் எடுக்கப்பட்டு வந்தது ஒரு புதிய அரசியல் அமைப்பு கொண்டு வரலாம் என்று, அது கூட ஒரு முடிவற்ற நிலையிலே இருக்கின்றது. இப்படியாக உள்நாட்டு நிலைமைகள் சரியாக இல்லாத காரணத்தினால்தான் நாங்கள் வெளியிலே சென்று கேட்க வேண்டிய நிலைமை. இந்த 13வது திருத்தத்தை எடுத்துக்கொண்டால் கூட, இந்த 22வது திருத்தம் என்று வருவதாக இருந்தது, இதிலே 2 திருத்தங்கள், ஒன்று 13வது திருத்தம், மற்றது 16வது. இந்த 13வது திருத்தம் வந்து தமிழ் மக்களுக்கு ஒரு முழுமையான தீர்வு என்று நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை. இருந்தாலும் எழுத்திலே இருக்கக்கூடிய ஒரு தீர்வாக இருக்கின்றது, எழுத்திலே இருக்கக்கூடிய ஒரு தீர்வு. அதை நாங்கள் முழுமையாக ஏற்றுக்கொள்ளாவிட்டாலும் ஒரு அரசியல் அமைப்பிலே இருக்கின்ற ஒரு திருத்தத்தை அமுல் நடத்துங்கள் என்று வேற ஒரு நாட்டிட்ட கேட்டு அவர்கள் சொல்ல வேண்டிய ஒரு நிலைமை இந்த நாட்டுக்கு இருக்கின்றது. இது நான் அன்னைக்கையில உலகத்திலே வேறு எந்த ஒரு நாட்டிலும் இருக்க முடியும் என்று. ஒரு நாடு, ஒரு அரசு, அதனுடைய கடமை அரசியல் அமைப்பை அமுல் நடத்துவது. அதை கூட செய்வதற்கு நீங்கள் தாங்கிக் கொண்டு அதை கூட செய்யாமல் விட்டு வேறு நாடுகள் வந்து தலை வைக்கின்றது, அழுத்தம் கொடுக்கின்றது என்று சொல்வதிலே நான் நிற்கவில்லை. எதிலேயே அதிலேயே ஒரு அர்த்தம் இருக்க முடியும் என்று. நிச்சயமாக நாங்கள் கேட்கின்றோம், உள்நாட்டிலே கேட்டோம், நடக்கவில்லை, ஆகவே நாங்கள் வெளிநாடுகளில் கேட்கின்றோம். நண்பர் சுமந்திரன் பல தடவைகள் ஐக்கிய நாடுகள் சபையுடைய மனித உரிமை பேரவையிலே சென்று அங்கு தன்னால் இயன்றளவு முயற்சிகளை செய்கிறார். அதே போல பல அங்கத்தவர்கள் வெளிநாட்டிலே இருக்கக்கூடிய எங்களுடைய புலம்பெயர் தமிழர்கள் பல முயற்சிகளை செய்கிறார்கள். என்றால் எங்களுக்கு இங்கு உள்ளுக்குள்ள ஒரு தீர்வு வரும் என்ற நம்பிக்கை ஒன்று இல்லாத காரணத்தினாலே தான். ஆகவே அதை நீங்கள் செய்து முடியுங்கள், வெளிநாடு நிச்சயமாக உங்களுக்கு அழுத்தம் தரமாட்டார். அதை செய்து முடியுங்கள். இந்தியா நாங்கள் கேட்கிறோம், இந்தியாவை இந்த 13வது திருத்தம் நீங்கள் கொண்டு வந்தது அதை அமல் நடத்துவதற்கு ஏதாவது நடவடிக்கை எடுங்கள் என்று. வேறு வழி தெரியவில்லை எங்களுக்கு, ஆகவேதான் கேட்கின்றோம். ஆகவே நீங்கள் எங்களிலும் குறை சொல்ல முடியாது, வெளிநாடுகளிலும் குறை சொல்ல முடியாது. நீங்கள் உங்களை நீங்களே திருத்திக் கொள்ள வேண்டும். திருத்திக் கொள்ள தவறினால் இது தொடர்ந்து கொண்டே இருக்கும். இந்த ஒரு விஷயத்திலே நான் நிச்சயமாக காலையிலே எரிபொருள் அமைச்சர் பேசுகின்ற போது இந்த வரிசைகளை குறைத்தது பற்றி மிக நீண்ட வரிசைகள் ஒரு 4-5 மாதத்துக்கு முன்பு கிலோமீட்டர் கணக்கான வரிசைகள் எரிபொருளுக்கு எரிவாயுவுக்கு எங்குமே பார்த்தோம், நாடு முழுக்க குழம்பின ஒரு நிலையிலே பார்த்தோம். இன்று அது ஓரளவுக்கு அல்ல, உண்மையிலே வரிசைகள் இல்லாமல் செய்யப்பட்டிருக்கின்றது. அது பாராட்ட வேண்டும். எரிபொருள் அமைச்சரை மாத்திரமல்ல, அந்த கியூஆர் சிஸ்டத்தை கொண்டு வந்தது மாத்திரமல்ல, ஜனாதிபதி அவர்களையும். ஏனென்றால் வெளிநாடுகளிலே இன்றும் எரிபொருளுக்கு தட்டுப்பாடு இருக்கின்றது, பிரச்சனைகள் இருக்கின்றது, இங்கும் அந்த பிரச்சனை இருக்கின்றது. இருந்தாலும் ஒருவருக்கு காணக்கூடிய விதத்திலே கொடுக்கக்கூடிய ஒரு எரிபொருள் வாயுவை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. எரிபொருளையும் எரிபொருள் வாயுவையும் கொடுக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே நாங்கள் அந்த விஷயத்திலே அரசாங்கத்தை நிச்சயமாக நாங்கள் பாராட்ட வேண்டியிருக்கின்றது. எவ்வளவோ கஷ்டம் மத்தியிலே மிக பின்னடைவாக இருந்த ஒரு பொருளாதாரத்திலே பின்னடைவாக இருந்த நாட்டை ஓரளவுக்கு தன்னும் கொண்டு வருவார்த்தா
வினாடி
இது போதாது, இது நிச்சயமாக போதாது என்பது எங்களுக்கு தெரியும். முதலாவதாக இந்த பட்டினியிலே இருக்கின்ற குழந்தைகள், பாடசாலைக்கு உணவு உண்ணாமல் செல்லுகின்ற குழந்தைகள், இவைகளுக்கு ஒரு வழியை கண்டுபிடிக்க வேண்டும். அது செய்யப்படுகிறது என்று சொல்லப்படுகிறது, அவர்கள் ஒழுங்கான முறையிலே போய் செல்ல வேண்டும் மக்கள் மத்தியிலே. இதை செய்வதன் மூலம் இந்த நாட்டிலே இருக்கக்கூடிய பிரச்சனைகளை தீர்ப்பதற்கு நிச்சயமாக நடவடிக்கை வேண்டும். ஒரே ஒரு விடயத்தை நான் கூற விரும்புகின்றேன், மீண்டும் கூறுவது இதுதான். நாங்கள் இந்த நாட்டின் பொருளாதார பிரச்சனைக்கு அடிப்படை காரணமாக இருந்ததே இந்த இனப்பிரச்சனை ஒன்றுதான், இனப்பிரச்சனையும் ஒன்று. ஏனென்றால் இந்த யுத்தத்துக்காக செலவழிக்கப்பட்ட பணம், இப்போதும் யாரோ பேசுகின்ற போது கூறினார், பாதுகாப்பு அமைச்சுக்கு இன்றும் ஒதுக்கப்படுகின்ற நிதி 13 ஆண்டுகள் யுத்தம் முடிந்தும் இன்றும் அதே அளவு பணம் அல்லது அதற்கு மேலாகவும் ஒதுக்கப்படுகிறது. எதற்காக எவருக்குமே தெரியவில்லை. ஆனால் கல்விக்கோ சுகாதாரத்துக்கோ அதைவிட மிக அரைவாசிக்கும் குறைவான, ரெண்டுக்குமே சேர்த்து அரைவாசிக்கும் குறைவான பணம் தான், நிதிதான் ஒதுக்கப்படுகின்றது வரவு செலவு திட்டத்திலே. இவைகளெல்லாம் வீண் விரயமாக, இது தனியார் அரசியல்வாதிகளை குறை சொல்லி பிரயோசனம் இல்லை. இந்த ஊழல் விஷயத்திலே, ஊழல் என்பது ஒரு அதற்காக முழுவருமே 225 பேர் ஊழல் செய்யவில்லை, நிச்சயமாக இல்லை. ஒரு கொஞ்ச பேர் செய்கின்ற விஷயம் அது ஏதோ மக்கள் மத்தியிலே ஏதோ ஒரு அரசியல்வாதி என்றால் ஒரு ஊழல்வாதி என்று ஒரு நிலைப்பாட்டை உருவாக்கி இருக்கின்றது. உண்மை இந்த நாடு ஊழலால் தான் அழிந்தது என்பது உண்மை, அதை எவருமே மறக்க முடியாது. அதை தீர்த்த வேண்டும். அதற்காக வெறும் சட்டம் கொண்டு வந்து நான் நினைக்கல, சட்டம் கொண்டு வேணும். அந்த சட்டத்தின் மூலம் சரியான தண்டனைகள் வழங்கப்பட வேண்டும். அது எந்த மட்டத்தில் இருப்பவர் ஊழல் செய்தாலும் அவருக்கு சரியான தண்டனைகள் வழங்கப்பட வேண்டும். அதை வழங்குவதன் மூலம்தான் இந்த நாட்டை ஓரளவுக்கு தன்னும் திருத்தி எடுக்க முடியும், பொருளாதார ரீதியாக வளர்த்தி எடுக்க முடியும் என்பதுதான் என்னுடைய நிலைப்பாடு. ஆகவே அரசு செய்ய வேண்டிய விஷயங்கள் இந்த ஊழல், அடுத்தது இனப்பிரச்சனைக்கான ஒரு நியாயமான தீர்வு, இவைகளை வைப்பதன் மூலம் இந்த நாட்டை மீண்டும் கட்டியெழுப்ப முடியும். இனப்பிரச்சனைக்கான ஒரு நியாயமான தீர்வை வைப்பதன் மூலம்தான் நாங்களும் இந்த இலங்கையர்கள் தான் என்ற அந்த மன இருமாப்புடன் உங்களுடன் சேர்ந்து இந்த நாட்டை கட்டியெழுப்ப முடியும் என்று கூறி விடைபெறுகிறேன். நன்றி.
மந்திரிதுமா மீனட கரு சமன் பி ஹேரத் மந்திரிதுமா
முலாசனே கரு சபாபத்துமணி பிரஸ்தாவலவாதியும் சம்பந்தி சுத்தியாந்தேனா விசேஷம் அததினே அதிகார ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மெத்துமா விசின் மிரட்டே பவத்தின தத்துவ யதா தத்துவே சம்பந்தே யம் பெஹதி கிரீமக் கருண் லெபுவா நமுத்தே மாத்ருக்கா மங்கிதன் விவித திசானத்தின் நொசே கமன் கருண் லெபுவா இவகேம விவாஸ்தா சன்சோதனை கதா கருண் லெபுவா திமாம் மே அவஸ்தா விசேஷம் கியான்னு அப்பே கரு விபக்சி மந்திரி துமல்ல அது அப்படி சீர்தனாட என் வாக்கியமா தீனவா ஏ வகக்கியமே கிசுமக்கிட்ட பெஹர வேண்டு பேகின காரணே
මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඒ වගකීම කර තියාගෙන තමයි හැම දිනාම මේ 225 දිනාම කටයුතු කළ යුත්තේ. ඉතින් එතනදී විශේෂයෙන්ම එයාද බොහෝ රටවල් වල විශේෂයෙන්ම අපි තුන්වෙනි ලෝකයේ රටක් විදිහට අපේ මට පෙර කතා කරපු ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒ වගේම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම මම හිතන්නේ මේ වගේ කරුණු ගණනාවක් ගැන කතා කරා. නමුත් එතනින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම අද මේ ආර්ථික අර්බුදය සමග ඇති වෙලා තියෙන ඒ කරුණු කාරණා ගණනාව නිසා අද යම් සමාජයේ යම් කිසි කඩාවැටීමක් තිබුණා නම් දේශපාලනික යම් කඩාවැටීමක් තිබුණා අතිගරු ජනාධිපතිතුමා ඒ වෙලාව අපි දැක්කා විපක්ෂ නායකතුමාට ආරාධනා කරා මේ වගකීම් භාරවට කටයුතු කරන්න කියලා. ඒ වගේම අනුර කුමාර දිසානායක මැතිතුමාට ආරාධනා කරා මේ වගකීම් අරගෙන කටයුතු කරන්න කියලා. ඒ හැම වගකීමකින්ම එයා බැහැර වුණා කියන කාරණේ මේ අවස්ථාව අපි සිහිපත් කරන්න ඕනේ. ඉතින් එතනදී විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතු වෙනවා අද ඇත්තටම අවුරුදු 74ක් ගැන කතා කරනවා. ඒ අවුරුදු 74 දැන් මේ රටේ ලෝකයේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන එකම රට මේක. ඒ වගේම නිදහස් සෞඛ්‍ය ක්‍රියාත්මක වෙන එකම රට මේක. ඉතින් එතනදී දේශපාලඥයන්ට මම හිතනවා දේශපාලනයට දෝෂාරෝපණය කරනවා නම් ඒක යම් වැරද්දක් තියෙනවා කියන කාරණාවත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් එතනදී ඇත්තටම මම හිතන්නේ අපේ රටේ තරම් ජනතාවගේ සුබසාධනය ගැන හිතන රටක් මම හිතන්නේ වෙන කිසිම තැනක අපි දැකලා නැහැ. ඉතින් මේ හැම දෙයක්ම මේ රටේ ජනතාව වෙනුවෙන් කරලා තියෙනවා. ඒ අවුරුදු 74ක් තිස්සේ දේශපාලන යම් වැරදි තීන්දුවක් ගත්තා නම් මම හිතනවා ඒ කඩාවැටීම ආරම්භ වෙන්නේ විශේෂයෙන්ම මේ රටේ ජාතික ප්‍රතිපත්තිය නොමැතිකම නිසා. අපි හැමදාම කතා කරනවා මේ කාරණා. අපි හැමදාමත් තර්ක විතර්ක කරනවා. අපි හැමදාම දැන් අපි දැක්කන දකින්න විපක්ෂය දැන් මේ පැත්තේ හොරු කියනවා. අපේ පැත්තේ ඇත් කියනවා විපක්ෂයට හොරු කියලා. ඉතින් හැමදාම මේ කතාව තමයි යන්නේ. මේ පාර්ලිමේන්තුවේ උදේ ඉඳන් හැන්දෑව වෙනකම් මිනිස්සු අහන්නේ. අරයා හොරා මෙයා හොරා මෙයා වංචා කරපු එක ගැන. නමුත් මේ හැම වෙලාවෙම මම දන්න පාර්ලිමේන්තුවක් විදිහට ජාතික ප්‍රතිපත්තීන් හැදීමේ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අපි කොච්චර කයිකතන්දර කිව්වත් අපි කයිවාරු ගැහුවත් ඒ සඳහා අපි තාමත් යොමු වෙලා නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ජනාධිපතිතුමා මම හිතන්නේ අද මම හිතන්නේ මේ තිබවතින දේශපාලන අර්බුදයේ ආර්ථික අර්බුදයේ විසඳගන්න යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේම දායකත්වය අපි ලබා දෙන්න ඕනේ. තියෙන අද තියෙන ප්‍රශ්නේ මේ ව්‍යවස්ථාවද ඒ වගේම මම හිතන්නේ බොහෝ දෙනෙක් කතා කරනවා බොහෝ දේවල් කතා කරන්නේ ජාත්‍යන්තරයේට. ඒ ජාත්‍යන්තර කතා කිරීම හරහා අපේ රටට සිදුවෙන මම හිතන්නේ විනාශයන් සම්බන්ධවත් අපි පසුවිපරමත් මේ තාක් දක්වා කරලා නැහැ කියන කාරණය අපි මම හිතන්නේ පැහැදිලිව මනාවට පැහැදිලි වෙනවා. ඉතින් එහෙනම් මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට අපේ වගකීම මොකද්ද කියලා හරියාකාරව තේරුම් නොගන්න තාක්කල් මේ එදා ඉඳන්ම හොරා හොරා කියලා විපක්ෂයෙන් කෑ ගහන එකත් අපේ ආණ්ඩු පක්ෂයක් විදිහට පැතර චෝදනා කරන එකත් විතරයි අපි අවසානට කරලා තියෙන්නේ. එතනින් එහාට දෙයක් කරලා නැහැ කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඉඳා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සභාපතිතුමා ඇතුළු අපේ සිරිම දෙනාට මගේ ගෞරවනීය ස්තුති පිරිනමයි මම නිහඬ වෙනවා. බොහොම ස්තුති.
බොහොම ස්තුති. අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද විශේෂ ප්‍රකාශය සම්බන්ධ විවාදය හෙට දින තෙක් කල්තබන අතර පාර්ලිමේන්තුව 2022 ඔක්තෝබර් මාස 7 වන සිකුරාදා උදෑසන 9:30ට යැල් රැස්වේ.